ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
එමනම් දැන් අපේ වැඩසටහනේ මෙතන සිට අපි ඉතිරි විනාඩි කිහිපය තෝරගන්නවා අපේ සිකුරාද දවසේ ලෝකීය තත්ත්ව විත්ති කතා බහ කරන විශේෂාංගය වෙත ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය. තොරතුරු විග්‍රහයට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම මේ ලෝකයේ වැඩිපුරම අවධානයට ලක් වෙලා තියෙන මේ තලිබාන් සංවිධානයේ නව අන්තර්වාර රජය පිළිබඳව කතා බහ කරමු. පසුගිය සිකුරාදා අපි මේ විශේෂාංගයෙන්ම කිව්වා ඔන්න අද තමයි නිවේදනය කරන්නට නියමිත මේ අලුත් රජය කවුද කියලා කියන කාරණාව. දැන් මේ සිකුරාදා වෙනකොට, ඒ කියන්නේ අද වෙනකොට අපිට ආරංචි වෙනවා මේ අලුත් පාලක මණ්ඩලය අන්තර්වාර රජය පිළිබඳව මේ තලිබාන් කණ්ඩායම පිහිටවාගෙන තියෙන. දැන් යම් යම් තනතුරු පිළිබඳවත් අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ රජය, මේ අන්තර්වාර රජය ක්‍රියාත්මක වන්නට ඔවුන්ගේ තියෙන සැලැස්ම පිළිබඳවත් තොරතුරු වාර්තා වෙමින් තියෙන. සවිස්තරාත්මකව පැහැදිලිව ඒ සම්බන්ධව අපි පොඩි විග්‍රහයක් කරගනිමුද මුලින්ම අමල්.
ඔව් දිල්රක්ෂි, දැන් මේගොල්ලෝ මේ තලිබන් සංවිධානය ඔවුන්ගේ අන්තර්පාලනයේ අග්‍රාමාත්‍යවරයා හැටියට ඔවුන් පත් කළ තියෙන මුල්ලා මොහමඩ් හසන් අකුන්, මොහු 90 දශකයේදී තලිබන් පාලනයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමති කෙනෙක්. ඉතින් මේ අවස්ථාවේදී ඔහු රටේ අගමැති හැටියට ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒකම දිලුක්ෂි, මේ තලිබාන් සංවිධානයේ නිර්මාතෘ මුල්ලා ඕමාර්, ඔහු ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ ඔහුගේ පුතා තමයි මේ සංවිධානයේ නායකත්වයට ඇවිල්ලා තිබුණේ, මුල්ලා යකුබ් කියලා. ඔහු රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට නම් කළා තියෙනවා. තලිබාන් සංවිධානය ආරම්භ කරන අවස්ථාවේදී ඒකට උදව් දුන්නේ, නැත්නම් ඒකට සහභාගී වෙච්ච අබ්දුල් ගානි බරදා කියන පුද්ගලයා ඔහුව පත් කළා තියෙනවා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හැටියට. අතරම ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මුලින්ම රහසිගතවත් පසුව කටාරාජ්‍යයේ පැවති ඒ සාකච්ඡාවලදී ඒ සාකච්ඡා මෙහෙව්වේ අබ්දුල් ගානි බරදා. ඔහු දැන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුර ලබලා තියෙනවා. ඒ එක්කම මීට කලින් තලිබන් වරුන් ඉඟියක් කළා ඔවුන්ගේ අලුත් රජයට කාන්තාවන්ට යම්කිසි වගකීමක් පවරනවායි කියලා. නමුත් මේ දැන් ප්‍රකාශයට පත් කරලා තියෙන ඒ අන්තර් රජේ කිසිම කාන්තාවකට කිසිම ස්ථානයක් ලබා දීලා නැහැ. ඇත්තටම තලිබන් වරුන්ගේ තලිබන් සංවිධානයේ ඒ හකානී කියන වෙනම කණ්ඩායම ඔවුන් තමයි වැඩිපුරම ත්‍රස්ත ප්‍රහාර දියත් කරලා ඉතාමත්ම දරුණු ප්‍රහාරයන් වලට වගකීම බාර අරන් තියෙන මේ හකානී කියන කණ්ඩායම. එතකොට මේ හකානී කියන කණ්ඩායමේ නායකයා මේ වෙනකොට අෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හැටියටත් පත් කරලා තියෙනවා. ඔවුන්ගේ අලුත් අමාත්‍යංශයක් ඇති කරලා තියෙනවා, ප්‍රොමෝෂන් ඔෆ් වර්චු ඇන්ඩ් ප්‍රිවෙන්ෂන් ඔෆ් වයිස් කියලා. ඒ කියන්නේ සදාචාරාත්මක කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අලුත් අමාත්‍යංශයක් පිහිටවල තියෙනවා. මේ වගේ අමාත්‍යංශයක් ඔවුන්ගේ 90 දශකයේ පාලනේ තිබුණේ නැහැ. නමුත් ඒ සඳහා ඔවුන් වෙනම දෙපාර්තමේන්තුවක් තමයි ඒ වකවානුවේදී ඇති කරලා තිබුණේ. මේ අවස්ථාවේදී ඒක අමාත්‍යංශයක් හැටියට පත් කරලා තියෙනවා. ඉතින් බොහෝ දෙනා විශ්වාස කරනවා, විශේෂයෙන්ම මේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම කාන්තාවන් කොයි ආකාරයෙන්ද සමාජයේ කටයුතු කරන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් ඒ වගකීම මේ අලුත් අමාත්‍යංශයට ලැබෙයි කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි බොහෝ දෙනා අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද බලාපොරොත්තු වුණ විදිහට තලිබන් සංවිධානය ඒ කාන්තාවන්ට නිසි ආකාරයෙන් සැලකීම කියන කාරණාව සම්බන්ධයෙන් කිසිම බුරුලක් පෙන්වන බවක් පෙන්눔 කළා නැහැ.
දැන් කාන්තාවන් ගැන කියපු හින්දා මේ මීළඟ තවත් කාරණාවක් කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ. තලිබාන් සංවිධානය කියලා තියෙනවාමල් මේ කාන්තාවන්ට ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වෙන්න බෑ කියලා. එතකොට දැන් ඕස්ට්‍රේලියාවත් ඇෆ්ගනිස්තානයත් අතර පළවෙනි වතාවට පවත්වන්නට තිබුණු ටෙස්ට් ක්‍රිකට් තරඟයටත් මේ තලිබාන් වරුන්ගේ මේ තීරණය බලපාලා තියෙන්නේ. ඒ සම්බන්ධව අන්තර්ජාතික වාර්තාවන තොරතුරු පිළිබඳව මම කැමැති මීළඟට අවධානය යොමු කරන්න.
ඔව් දිලිෂ, ඇත්තට මෙතන ඔස්ට්‍රේලියාව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා. මේ අලුතෙන් පත්වෙච්ච තලිබන් රජය ඔවුන් කාන්තාවන්ගේ ක්‍රීඩා සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් නොවැම්බර් මාසේ 27 වෙනිදා හෝබාර්ට් වල පැවැත්වෙන්නට නියමිත තිබිච්ච ප්‍රථම අෆ්ගන් ඔස්ට්‍රේලියන් ටෙස්ට් ක්‍රිකට් තරඟය නොපවත්වා ඉන්නට. මෙතනදී ක්‍රිකට් ඔස්ට්‍රේලියා ප්‍රකාශ කරන්නේ තලිබන් වරුන් කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් වෙනම ස්ථාවරයක ඉන්නවයි කියලා. මෙතනදි විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මින් ඉදිරියට ක්‍රීඩා කරන්නට අවස්ථාව ඉඩ ප්‍රස්ථා ලබා නොදෙන බව තලිබන්වරුන් බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. තලිබන්වරුන් බොහොම පැහැදිලිවම කියා සිටියා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධයක් නැහැ. නමුත් කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස්ථාවරයකින් ඔවුන් ප්‍රකාශ කරන්නේ කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩා කරනකොට ඔවුන්ගේ මූණ ආවරණය වෙනවා. ඒකට ඉඩ දෙන්න බෑ. ඒ එක්කම ඒ කාන්තාවන්ගෙන් ඡායාරූප සහ වීඩියෝපට ක්‍රිකට් ක්‍රීඩාවේදී අනෙකුත් අයට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒකටත් ශරියා නීතිය අනුව ඉඩ ලබා දෙන්න බැහැයි කියලා. ඉතින් මේ ප්‍රශ්නේදී තලිමන් වරුන්ගේ ස්ථාවරය පිළිගන්න බැහැයි කියන මතය අනුව තමයි ක්‍රිකට් ඔස්ට්‍රේලියා මේ අවස්ථාවේදී කියලා තියෙන්නේ. තලිබන් වරුන් මේ විදිහට කාන්තාවන්ට ක්‍රීඩා කරන්නට ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ නැත්නම් එහෙනම් අෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන නියමිතව තිබිච්ච ප්‍රථම ටෙස්ට් තරඟය ඔවුන් පවත්වන්නේ නැහැ. එය අවලංගු කරනවායි කියලා.
ඔය අපි දන්නවා මේ ඇෆ්ගනිස්තානයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියන ICC එකේ පූර්ණ සාමාජික රටක්. ඉතින් මේ පූර්ණ සාමාජිකත්වය ලැබීමට කාන්තා සහ පුරුෂ කියන මේ කණ්ඩායම් දෙකක්ම ඒ රට නියෝජනය කරමින් පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් SBS ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වලා හිටියා තලිබාන් සංස්කෘතික කොමිසමේ ප්‍රධානියා විදිහට හඳුන්වන අහමුදුල්ලා වසීක්. ඔහු කියා සිටියේ කාන්තාවන්ට ක්‍රීඩාව අවශ්‍ය වන්නේ නැහැ කියලා. මෙන්න මේ ආකාරයට.
Girls do not need sport. They will get exposed and not follow the dress code, and Islam does not allow that. Even if we face challenges and problems, we have fought for our religion so that Islam is followed. We will not ignore Islamic values even if it causes opposition. We will not leave our Islamic rules.
දැන් ඊට පස්සේ මේ ලෝක අවධානය යොමු වෙන ඊළඟ කාරණාව තමයි අමල් මේ නව අන්තර්වාර මේ තලිබාන් පාලනය සම්බන්ධව ලෝකයේ ප්‍රධාන රටවල ප්‍රතිචාරය කොහොමද? දැන් රටක් තනිව ඉන්න බැහැනේ ලෝකේ අනිකුත් රටවල් එක්ක සම්බන්ධතා පවත්වා ගත යුතුයි. මේ සම්බන්ධතා පවත්වා ගැනීමේදී ඒ පාලන තන්ත්‍ර විසින් තමන්ගේ රට පාලනය කරන ආකාරය සහ ප්‍රජාතන්ත්‍රවාදී මට්ටම පිළිබඳව යම් තක්සේරුවක් ගන්නවා අනිකුත් රටවල්. දැන් මේ තලිබාන් පාලනය සම්බන්ධව ලෝකයේ අනිකුත් ප්‍රධාන
ඇමරිකාව ප්‍රධාන වශයෙන් මෙතනදි ප්‍රකාශ කරලා තියෙන්නේ තලිබන් වරුන් මොන තරම් පොරොන්දු ලබා දුන්නත් ඔවුන් පිළිබඳ මතයක් ඇති කරගන්න නම් ඔවුන්ගේ ක්‍රියාව අනුව තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. ඒ එක්කම යුරෝපා සංගමයේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා ඔවුන් කනගාටුවට පත් වෙනවායි කියලා. තලිබන් වරුන් තමන්ගේ රජය පිහිටවන්නට කලින් ලබා දුන්න ප්‍රතිඥා එකක්වත් ඒ ආකාරයෙන් ඉෂ්ට කළ නැහැයි කියලා. ඉතින් විශේෂයෙන්ම බටහිර රටවල් මේ අවස්ථාවේදී තලිබන් වරුන් ගැන ඉතාමත්ම ලොකු සැකයකින් තමයි ඔවුන් දිහා බලන්නේ. ඔවුන් විශේෂයෙන්ම මේ කාන්තා අයිතීන් සම්බන්ධයෙන් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ ඔවුන් තමන්ගේ අප්‍රසාදය මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඊට සමගාමීව බැලුවොත් චීනය විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ දැන් තලිබන් වරුන් අලුත් මේ අන්තර් ආණ්ඩුවක් පිහිටවීමත් එක්කලා අෆ්ගනිස්තානය තුළ යම් කිසි විදිහකට ස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. මේක ඉදිරියේදී සුබදායි දෙයක් හැටියට චීනය දකිනවා. චීනය ඒකම ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් විශ්වාස කරනවායි කියලා තලිබන් වරුන් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව පවත්වාගෙන යයි කියලා. ඒ එක්කම තමන්ගේ භූමියේ ත්‍රස්තවාදී සංවිධානවලට කටයුතු කරන්නට ඉඩ ප්‍රස්ථා ලබා නොදී අනෙකුත් අසල්වාසී රටවල් සමග එකමුතුව සාමකාමීව තමන්ගේ පාලන තන්ත්‍රය ඉදිරියට ගෙනියයි කියලා. ඒකම කටාර රාජ්‍යය ඉතාමත්ම වැදගත් මේ අවස්ථාවේදී. මොකද කටාර රාජ්‍යය තමයි තලිබන් වරුන් සහ ඇමරිකාව අතර ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක් පැවැත්වුවේ දැනට අවුරුදු එකහමාරක විතර කාලේ ඉඳලා. ඉතින් මෙතනදී කටාර රාජ්‍යයත් මේ වෙනකොට තලිබන් වරුන්ගේ ක්‍රියාකාරීත්වය බොහොම කිට්ටුවෙන් නිරීක්ෂණය කරන තමන් කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊට අමතරව කිසිම රටක් මේ වෙනකොට නිල වශයෙන් තලිබන් රාජ්‍ය පිළිගැනීමට ඉදිරිපත් වෙලා නැහැ. චීනය සහ රුසියාව තමයි යම් ප්‍රමාණයකට යම් කිසි විදියකට එංගියක් කරලා තියෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් සුබ ප්‍රතිචාරයක් දක්වනවා කියලා. නමුත් අනෙත් කිසිම රටක් මේ වෙනකොට තලිබන් රජය පිළිගැනීමට ඉදිරිපත් වෙලා නැහැ.
අපේ ඊළඟ අවධානය යොමු වන්නේ 9/11 ප්‍රහාරය. ඒ කියන්නේ ඇමරිකාවේ මීට වසර 20කට කලින් වසර 2001 සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා, ඒ කියන්නේ හෙට. හෙටට වසර 20ක් සපිරෙනවා මේ අවාසනාවන්ත සිදුවීමට. මේ 9/11 ප්‍රහාරයත් මේ තලිබාන් සංවිධානයේ බිහිවීමත් කියන කාරණාව සම්බන්ධව අපි යම් සම්බන්ධතා තියෙන වගේට මීට කලින් සාකච්ඡාවලදී තොරතුරු හෙළිදරව් කිරීමක් කළා. විශේෂයෙන්ම 9/11 ප්‍රහාරයත් එක්ක ඇෆ්ගනිස්තානයේ යම් ආකාරයකට හමුදාව යොදවලා තමන්ගේ පාලනය බලය පවත්වා ගන්නට, නතු කරගන්නට, ආක්‍රමණය කරන්නට ඇමරිකාව කටයුතු කළා. ඉතින් එහි ප්‍රතිඵල විදිහට බිහිවුණු මේ තලිබාන් සංවිධානය දැන් වසර 20කට පස්සේ පාලන බලය අයිති කරගෙන තියෙනවා. නමුත් 9/11 ප්‍රහාරය පිළිබඳව මේ හෙටට වසර 20ක් සපිරින මේ අවාසනාවන්ත ප්‍රහාරය පිළිබඳව මේ දවස්වල වැඩිපුර කතා බහ වෙනවා. මොකද මේ තලිබාන් පාලනය බලයට පත්වීමත් එක්ක. අමල්, මේ අපිට වාර්තා වෙනවා 9/11 ප්‍රහාරයේ තාම මේ නඩු ඇසීමේ කටයුතු වල මේ මූල ආරම්භය තමයි තාම තියෙන්නේ කියලා. මොකක්ද ඒ සම්බන්ධව තියෙන තොරතුරු?
ඔව් දිනලක්ෂ, ඇත්තටම මේ 9/11 ප්‍රහාරය සම්බන්ධයෙන් ඒකේ ප්‍රධාන නිර්මාතෘ හැටියට හඳුන්වන ඛලිඩ් ෂේක් මොහමඩ්ට විරුද්ධව නඩු විභාගයේ දැන් වසර කිහිපයකට කලින් තමයි ආරම්භ වුණේ. ඇත්තටම මේක නඩු විභාගය කියලා අපිට කියන්න අමාරුයි. මේ නඩු විභාගයට කලින් තියෙන පරීක්ෂණය, ඇත්තටම මේක මූලික පරීක්ෂණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ නඩුවකට පිවිසීමට කලින් මේ නඩුවේ තියෙන සාක්ෂි, ඒ එක්කම චූදිතයන් සම්බන්ධයෙන් ඔවුන් ලබා දීලා තියෙන ප්‍රකාශ මේ නඩුවේදී පිළිගත හැකිද නැද්ද කියන කාරණාව මූලිකව පරීක්ෂා කිරීම තමයි දැනට කෙරීගෙන යන්නේ. ඉතින් මේ කටයුත්තත් දිනරුක්සි අවුරුදු එකහමාරක විතර කාලයක් තිස්සේ එන හිටලා තිබුණා, විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වයත් එක්කලා. නමුත් දැන් දින කීපයකට කලින් නැවතත් පරීක්ෂණ, එහෙම නැත්නම් මේ මූලික වටේ විභාගය ආරම්භ වුණා. ගොන්ටනමෝ බේ කියන, අපි දන්නවා මේ ඇමරිකාව විසින් කියුබාවේ පවත්වාගෙන යන ඒ සිරකුටිය පවත්වාගෙන යන ස්ථානයේ තමයි හමුදාව විසින් තමයි මේ නඩු විභාගය පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ කටයුත්ත දැන් ඒකේ මූලික කටයුත්ත ආරම්භ වුණා. ඔවුන් මූලික අවධානය යොමු කරන්නේ දැනට චෝදනා ලැබලා තියෙන පුද්ගලයන් පස් දෙනා, මේ ඛලිඩ් ෂේක් මොහමඩ් ඇතුළු තවත් 4 දෙනෙකුට මේ චෝදනා එල්ල කරලා තියෙනවා 9/11 ප්‍රහාරය සංවිධානය කිරීම සම්බන්ධයෙන්. ඔවුන් තවමත් ඇමරිකාවේ සිරකරුවන් හැටියට ගන්ටනමේදී රඳවාගෙන හිටිනවා. ඉතින් ඔවුන් මේ නඩු විභාගයට ඉදිරිපත් කළා තිබුණා. නමුත් කොයි වකවානුවේද මේ නඩුව ආරම්භ වෙන්නේ කියන එක පිළිබඳ තවමත් නිශ්චිත වශයෙන් අපිට හරියට කියන්න බෑ. මොකද දැන් අවුරුදු 20ක් ගිහිල්ලා මේ නඩු විභාගයට කලින් කරන පරීක්ෂණය මිසක්ක නියම නඩු විභාගය, එහෙම නැත්නම් නඩු නිමිත්ත තවමත් ආරම්භ වෙලා නැහැ.
අද අපි මේ සාකච්ඡාවේ මේ ත්‍රස්ත ප්‍රහාර සහ මේ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධව අත්අඩංගුවට ගන්න පුද්ගලයන් පිළිබඳව තියෙන කතා බහ වැඩි වීමකද ඒ සම්බන්ධ වෙන තොරතුරු තමයි මේ සතිය පුරා වැඩි වශයෙන්ම වාර්තා වුණේ. වසර 2015 පැරිස් නුවර, ප්‍රංශයේ පැරිස් නුවරත් මේ වගේ මරාගෙන මැරෙන සහ වෙඩි ප්‍රහාර ආශ්‍රිතව මේ ජිහාඩ් ප්‍රහාරයක් සිද්ධ වුණා. ඒකේ මේ ප්‍රහාරයට සම්බන්ධ වුණු පුද්ගලයන්ගෙන් එක් පුද්ගලයෙකු විතරක් ඉතුරු වුණා. ඔහු අත්අඩංගුවට පත් වුණා. දැන් වාර්තා වෙනවා ඔහු සම්බන්ධවත් මේ නඩු ක්‍රියාදාමය ආරම්භ වෙලා තියෙන්නේ කියලා. මොනවද වැඩිදුර තොරතුරේ සම්බන්ධයෙන් මේ වෙනකොට වාර්තා වෙන?
දිනලක්ෂි, මෙතනදී මේ ප්‍රහාරයට, මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ගෙන් එකම එක පුද්ගලයෙක් විතරයි ඉතුරු වුණේ. 10 මේ ප්‍රහාරයට සම්බන්ධ වුණා. ඒ 10 එක්කෙනෙක් තමයි සලා අබ්දුල් සලාම් කියන පුද්ගලයා. ඔහු ප්‍රංශ සහ මොරොක්කෝ කියන රටවල් දෙකේම ජාතිකත්වය තියෙන පුද්ගලෙක්. ඔහුට විරුද්ධ පරීක්ෂණය දැන් ආරම්භ වුණා. ඉතින් මෙතනදී ඔහුට එල්ලවලා තියෙන චෝදනාව තමයි 130 ජීවිතක්ෂයටපත් කිරීම, ඒ වගේම 350කට වැඩි පිරිසකට තුවාල කිරීම කියන චෝදනාව. ඉතින් මේ නඩු විභාගයත් විශේෂ අධිකරණයක් යටතේ දැන් පැරිස් නුවර මේ කටයුත්ත ආරම්භ වුණා. ඉතින් ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 5ක් යන අවුරුදු ප්‍රහාරය පස්සේ අවුරුදු 6කට පස්සේ තමයි මේ විදිහට මේ නඩු ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේ ජාත්‍යන්තර වශයෙන් ඉතාමත්ම වැදගත්කමක් ලොකු අවධානයක් තියෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද බොහෝ දෙනෙක් මේ ප්‍රහාරය සංවිධානය කිරීමට චෝදනා ලැබලා තියෙනවා. 14 මේ විදිහට මේ ප්‍රහාරය සංවිධානය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබලා තියෙනවා. නමුත් ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ එක පුද්ගලෙක් තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේ නඩුව දැන් නිල වශයෙන් පැරිස් නුවර ආරම්භ වෙලා ඒ කටයුතු ඉදිරියට යමින් තියෙනවා.
සෝදිය පල කරමින් එහෙමනම් අපි සමුදෙනවා අමල්. ලබන සති සිකුරාදා අපි නැවතත් ලෝවටා විදෙස් විත්ති සමාලෝචනෙන් හමුවෙමු. බොහොම ස්තුතියි. ආයිබෝවන්.
ආයිබෝවන්.
ආයිබෝවන්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook පිටුව follow කරන්න.